මැදරට ගුරුගෙදර තුලින් අප සූදානම් මෙතන සිටි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිංහල විෂය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට ඒ සඳහා පැරුම් කරනවා ගෙලියොය අලුදෙණිය මහවිද්‍යාලයේ උසස් පෙළ සිංහල විෂය භාර ආචාර්ය මාලන් කරුණරත්න මහතාටත් ඒ සමගින් පිළිමතලාව ශ්‍රී දීරානන්ද මහවිද්‍යාලයේ උසස් පෙළ සිංහල විෂය භාර ආචාර්යනී ධම්මිකා විජේසූරිය ගුරු මහත්මියටත්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ විභාගයට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිටින අපේ දුවදරුවන් වෙනුවෙන් සිංහල විෂයට අදාළව පාඩමක් හා එකතු වන්නට. ඉතින් අපි මුලින්ම පුතේ කලා විෂය ධාරාව යටතේ සිංහල විෂයේදී ඔබට ප්‍රශ්න පත්‍ර දෙකක් මුණ ගැහෙනවා. ඒ යටතේ විෂයාංක 71 පළවෙනි පත්‍රයේ යටතේ ඔබට ලැබෙන්නේ සාහිත්‍යමය ප්‍රශ්න පත්‍රය. ඉතින් අපේ දරුවෝ දන්නවා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ යටතේ දුවේ පුතේ ඔබට ලැබෙන පුරාතන ගද්‍ය සාහිත්‍යයට අදාළව තමයි අද අපේ පාඩම දිගහැරෙන්නේ. ඉතින් පුරාතන ගද්‍ය සාහිත්‍ය කොටස අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ ප්‍රධාන කාරණාවක් මත. ඒ තමයි සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය කොටස් හතරක්ම ඔබට අදාළ වෙන්නේ පුරාතන ගද්‍ය සාහිත්‍යයට අදාළව. ඊළඟට ප්‍රශ්නාංක 2 ඉඳලා 8 දක්වා ප්‍රශ්නවලින් ඔබට ප්‍රශ්න දෙකක් ලැබෙනවා පුරාතන ගද්‍යයට අදාළව. ඒ නිසා අද අපේ පාඩමේ මාතෘකා බවට පත් වෙන්නේ අපේ දරුවෝ සටහන් කරගන්න පුරාතන ගද්‍ය සාහිත්‍යයේ ආරම්භය, එහි විකාශනය හා සද්ධර්ම රත්නාවලියට අදාළ නිර්දිෂ්ට කතා වස්තුන්. පුරාතන ගද්‍ය සාහිත්‍යයේ ආරම්භය, විකාශනය හා සද්ධර්ම රත්නාවලිය. එතකොට මේකේ නිපුණතාවක් තියෙනවා පුතේ. මොකද්ද? ගද්‍ය සාහිත්‍යයේ පරිශීලනයේ තුලින් ලබා ගන්න මානව ගුණධර්ම හා ඒ සංස්කෘතිකාංග මගින් ජීවිත පරිඥානයේ පුළුල් කරගනිමින් රසවින්දනයේ හා විචාරයේ යෙදෙමින් ඒවා ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කර ගැනීම මේ කොටසේ නිපුණතාවක් බවට පත් වෙනවා. හොඳයි. එහෙනම් මාත් එක්ක මේ පාඩමත් එක්ක අපිට සම්බන්ධ වෙන අපේ ධම්මි ගුරුතුමිය. එහෙනම් ගුරුතුමීනි අපි පාඩමට යොමු වෙමු. අපේ දරුවෝ දැන් දන්නවා අපි කතා කරන මාතෘකාව. මුලින්ම දුවේ පුතේ මම ඔබට පැහැදිලි කරන්නම් පුරාතන ගද්‍ය සාහිත්‍යය කියන්නේ මොකද්ද? පුරාතන ගද්‍ය සාහිත්‍යය කියන්නේ මොකද්ද? ඒ තමයි වසර 2500 ගණනක අඛණ්ඩ ඉතිහාසයකට අපි උරුමකම් කියනවා. ඉතින් ඒ සිංහල ජාතියේ ආරම්භය පිළිබඳව මහා වංශයේ සාක්ෂි දරනවා. ඒ ජාතිය තරමටම පුතේ භාෂාවත් පැරණි. නමුත් සාහිත්‍යයක් නැති තැන භාෂාවක් පවතින්නේ නැහැ. ඉතින් සියවස් 3ක් විතර යනකම් සිංහල බසත් එහි සාහිත්‍යයත් පිළිබඳව පුතේ අපිට අවබෝධයක් ලබා ගන්න සාධක නැහැ. ඉතින් ජාතියෙමින්ම භාෂාවත් වර්ණවත් වෙන්න පටන් ගන්නේ අපේ බුදු සමයේ පැමිණීමත් එක්ක. ඒ අපේ දුවල පුතාලා දන්නවා මහින්දාගමනය. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පස්සේ ඉන්දියාවේ ධර්මාශෝක මහාධිරාජ්‍යාවේ කාලෙදී 3 ධර්ම සංගායනාව සිද්ධ වෙනවා. එතනදී බුද්ධ භාෂිතය ත්‍රිපිටකයකට සංග්‍රහ වෙනවා. ඒ සංග්‍රහ කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ සඳහා පුතේ මාගදී භාෂාවෙන් සකස් කරනවා අටුවා ග්‍රන්ථ. අපි ඒව හඳුන්වනවා මගධ අටුවා කියලා. මොනවද පුතේ? ත්‍රිපිටක ග්‍රන්ථ සඳහා මාගදී භාෂාවෙන් සකස් වෙනවා ඒ අටුවා ග්‍රන්ථ. අපි ඒව හඳුන්වනවා මගධ අටුවා කියලා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ඒ ත්‍රිපිටකයත් එක්කම මේ මගධ අටුවාත් ලංකාවට අරගෙන එනවා. ඒ ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී. ඉතින් පසුකාලීනව සිංහල ආචාර්යවරු මේ මගධ අටුවා සිංහල බසට පරිවර්තනය කරනවා. ඒකට මහාවංශයේ සාක්ෂි දරනවා. එතකොට මේ මුල් කාලීන අටුවා ප්‍රධාන කොටස් 3 බෙදෙනවා. මහා අට්ඨ කතා, මහා පච්චරි අට්ඨ කතා සහ කුරුන්දි අට්ඨ කතා කියලා. මහා අට්ඨ කතා, මහා පච්චරි අට්ඨ කතා හා කුරුන්දි අට්ඨ කතා කියලා. මේ පොතපත අද වෙනකොට අපි අතර නැති වුණත් අපි මේවා හෙළ අටුවා කියලා හඳුන්වන්නේ. එතකොට දැන් අපි ඉන නිගමනයේ තමයි පාලි අටකතා ආශ්‍රයෙන් තමයි පුතේ සිංහල ගද්‍ය සාහිත්‍යයක් බිහි වෙන්නේ. ඒ ක්‍රිස්තු වර්ෂ 910 වගේ සියවස්වලදී. ඒකේ පළමු වෙන්න තමයි පාලි ධම්ම පදට්ට කතාවට ලියන පැරණිතම ගද්‍ය ගැටපදය. ඒ තමයි අපිට දැනට දෘශ්‍යමාන වන පැරණිතම ගද්‍ය කෘතිය වෙන දම්පියාටුවා ගැටපදය. එතන මේක පාලි ධම්ම පදට්ට කතාවට හෙළබසින් ලියපු ගැටපදයක්. එහෙම නැත්නම් සන්න කෘතියක්. එතකොට ගැටපදයක් කියන්නේ පුතේ යම්කිසි වචනවල අර්ථය අප්‍රකටව තියෙනවා නම් ඒවා විස්තර දක්වන කෘති. ඊට පස්සේ අපිට මුණ ගැහෙනවා සිකවලඳ හා සිකවලඳ විනිස. ඒක උපසම්පදා භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධයෙන් ලියවිච්ච ග්‍රන්ථයක්. ඊට පස්සේ පරිකතා ලියවෙනවා. ඒ තමයි මේ පරිකතා කියලා කියන්නේ පුතේ මූල ග්‍රන්ථවල තියෙන දුරවබෝධ පද තෝරලා ඒවට විස්තර විවරණ සපයන ග්‍රන්ථයක්. ඒ උදාහරණයක් තමයි අපේ ධර්ම ප්‍රතිපිකාව නම් වූ මහබෝධි වංශ පරිකතාව. ඊට පස්සේ අපිට මුණ ගැහෙන වංශකතා, දීප වංශ, මහා වංශ වගේ කෘති. මේවා තමයි අපි මුල් කාලීනව තිබිච්ච ගද්‍ය සාහිත්‍ය කෘති විදිහට හඳුන්වන්නේ. දැන් අපි එනවා ගද්‍ය සාහිත්‍යයේ ආරම්භය. එහෙම වුණාම ඊට පස්සේ විකාශනය සිද්ධ වෙනවා. ඒක පටන් ගන්න අනුරාධපුරෙන් මහනුවර දක්වා මේක ව්‍යාප්ත වෙනවා. අද අපේ සාකච්ඡාව දිගහැරෙන්නේ පුතේ අනුරාධපුරේ ඉඳන් දඹදෙනිය දක්වා. ඉතින් අනුරාධපුරයේදී දම්පියාටුවා ගැටපදය, සිකවලඳ හා සිකවලඳ විනිස, මේක බමෙවා බෞද්ධ ආගමික සාහිත්‍යයක්. මේ ලෞකික විෂයන් පිළිබඳව ලියවෙච්ච පොතපත නෙමෙයි මේවා. ඒවගෙන් තමයි පොළොන්නරුවේදී අපට මුණ ගැහෙන ධර්ම ප්‍රදීපිකාව, කුරුළු ගෝමි පඬිවරයාගේ, ඊට පස්සේ එතුමාගේම අමාවතුර, ඊට පස්සේ විද්‍යා චක්‍රවර්තීන්ගේ එතුමා තමයි භක්ති කාව්‍ය ආරම්භකයා, බුත්සරණය, ධම්මසරණ, සංඝසරණ වගේ කතෘ අඥාතවලිය වෙන කෘති. මේ සමූහයක් අපිට මේ වගේ බණකතා සාහිත්‍යයක් පොළොන්නරුවේදී අපට මුණ ගැහෙනවා. ඊළාට අපි යනවා දඹදෙනියට. දඹදෙනිය ගත්තාම අපේ බණකතා සාහිත්‍යයේ අග්‍රපලයක් සද්ධර්ම රත්නාවලිය. ඊට පස්සේ අපේ මයුරපාද හාමුදුරුවෝ ලියනවා පූජාවලිය. දෙවිනි පෙරකුම්බා රජුරෝ ලියනවා විසුද්ධි මාර්ග සන්නය. කතෘ අඥාතව තියෙන පියුම්මල් නිගණ්ඩුව. මේ පොතපත තුල පුතේ අපි දකිනවා ප්‍රධාන ලක්ෂණ කීපයක්. අපි පුතාලා සඳහන් කරගන්න පාලි අටුවා ග්‍රන්ථ මූලාශ්‍ර වෙනවා, බුදු සිරිත ශ්‍රාවක චරිත පාදක කරගන්නවා, ජාතක කතා විශේෂ කරගන්නවා, ශ්‍රුතිගෝචර රීතිය, ධර්මදේශනා රීතිය මේකට පාදක වෙනවා, ගැඹුරු ජීවන ප්‍රශ්න විවරණය කරනවා, ඊට ජනජී සමීප අධ්‍යක්ීම් යොදා ගන්නවා, සමාජ යහපැවැත්ම රදාළ සදුපදේශ, ජීවනෝපදේශ, මිශ්‍ර භාෂා ලක්ෂණ. මෙව තමයි අපේ පැරණි ගද්‍ය සාහිත්‍ය තුළ අපිට දකින්න තියෙන ලක්ෂණ. ඔය පුතේ මම ඔබට කතා කරේ පුරාතන ගද්‍ය සාහිත්‍ය ආරම්භය, ඊට පස්සේ ඒකේ විකාශනය, සහ අද අපි කතා කරන සද්ධර්ම රත්නාවලිය. දැන් අපි එනවා ඒ සද්ධර්ම රත්නාවලිය ගැන බණකතා සාහිත්‍යයේ කූටප්‍රාප්තිය ගැන දැනගන්න. ඒ සදහම් නැමැති මිනි කැට ඇමිනි මාලය ගැන අපි අපේ ධම්මිගුරුතුමියගෙන් අහලා බලමු.
ඔව් මාලන් මහත්මයා, සත් ධර්ම රත්න ආවලිය. වචන කීයක් තියෙනවද දුවේ පුතේ? වචන හතරක් තියෙනවා. එතකොට සද්ධර්මයේ නැමැති රත්න මිනි මැණික් ඇමුණන ලද ආවලිය කියන්නේ වැල, එහෙම නැත්නම් දාමය. එතකොට සදහම් රුවන් වැල, සදහම් මිනි වැල නමිනුත් මේ ග්‍රන්ථය අතීතයේදී හඳුන්ලා තියෙනවා. අපේ මාලන් මහත්මයා කිව්වා වගේ දම්පියාටුවා ගැටපදේ මේ සද්ධර්මයේ හඳුන්ලා තියෙනවා. සද්ධර්මයේ කියන්නේ මේ සද්ධර්මයේ කියන අදහස හඳුන්ලා තියෙනවා මෙන්න මේ ආකාරයෙන්. සතං ධම්මෝ සද්දම්මෝ, සත්පුරුෂයන්ගේ ධර්මය සද්ධර්මයයි. ඊළඟට තවත් අවස්ථාවක් මෙහෙම කියනවා, සන්තෝ පසත්තෝ ධම්මෝ තිපි සද්දම්මෝ, සාන්ත ප්‍රශස්ත ධර්මය සද්ධර්මයයි. එහෙමනම් මේ ධර්මසේන හිමියන් මේ ග්‍රන්ථය රචනා කරන්නෙම සද්ධර්මය සමාජගත කිරීම සඳහා බව බොහොම පැහැදිලි. අපි මේ ධර්මසේන හිමියන් දඹදෙනි සාහිත්‍ය යුගයට එනකොට කරපු මේ විශාලම පෙළහර, අපිට විශ්වාස කරන්න බැරි තරමේ මහා වෙනස්කම නිසාම උන්වහන්සේ අපිට හඳුන්වන්න පුළුවන් යුග පුරුෂය කියලා. අපි යුග පුරුෂය කියන්නේ යුගයක් වෙනස් කරන ලද පුද්ගලයෙකුට. කොහොමද ධර්මසේන හාමුදුරුවෝ මේ යුගය වෙනස් කරන්නේ? මේ යුගය වෙනකොට අපි දන්නවා දුවේ පුතේ අනුරපුර පොළොන්නරු කියලා යුග දෙකම පසු කරගෙන ඇවිල්ලා හිටියා. එතකොට මේ යුග දෙකේදීම නිර්මාණකරුවන් පාලි සහ සංස්කෘත කියන භාෂාවල ආභාසය ලබා ගත්තා. හැබැයි ධර්මසේන හිමියන් තමන්ගේ මේ මහා ග්‍රන්ථය තමන්ගේම රීතියක් යොදා ගනිමින් රචනා කරනවා. අන්න ඒ නිසා තමයි අපි ඔහුට යුග පුරුෂයෙක් කියලා කියන්නේ. ඇතැම් විචාරකයන් කියනවා ඔහුගේ මේ රීතිය දේශීය රීතියයි කියලා. කොහොමද මේ දේශීය රීතිය මේ කතු හිමියන් යොදා ගන්නේ? පණ්ඩිත ප්‍රිය භාෂාව, ලෝක විවහාරය, ජනවහර, මේ තුනේ එකතුවක් තමයි මේ නිර්මාණය. ඒ නිසා තමයි මේක වඩා ජනප්‍රියත්වයට පත් වෙන්නේ. හැබැයි අර මුලින් කියපු මූලාශ්‍ර කරගත්තු ධම්මපදට්ට කතාව මේ මූලාශ්‍ර ග්‍රන්ථයේ විදිහට තිබුණා වුණාට දුවේ පුතේ උන්වහන්සේ මේකේ තමන්ගේ සියත් බව, එහෙම නැත්නම් ස්වතන්ත්‍රතාව, එහෙම නැත්නම් ස්වීයත්වය මේ මොන වචනින් ඇහුවත් අපි දරුවෝ කලබල වෙන්න එපා. එකම දේ තමයි අහන්නේ මොකද්ද? උන්වහන්සේගේ ස්වාධීන බව, ස්වාධීන රීතියක් යටතේ තමා උන්වහන්සේ මේ ග්‍රන්ථය රචනා කරන්නේ. ඒ නිසා මේ ග්‍රන්ථයට හිමි වෙන්නේ දැන් අපි කියනවා දඹදෙණි සාහිත්‍ය යුගය ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණම යුගය කියලා. එතකොට ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණම යුගය බවට පත් වෙන්නේ දඹදෙණි යුගය ඇත්තෙන්ම ධර්මසේන හාමුදුරු නිසාමයි. ඒත් එක්කම උන්වහන්සේ මේ ග්‍රන්ථය ඇසුරු කරපු ආකාරයෙන් මේ ආකාරයෙන් කියනවා පාලි ක්‍රමය හැර අර්ථ පමණක් ගෙන අප කලා වූ ප්‍රබන්ධයේහි ක්‍රම විලංගනාදී වූ කියලා. ඒ කියන්නේ අදහස් කරේ මොකද්ද? පාලි ක්‍රමය අත්හැරලා උන්වහන්සේටම ස්වාධීන වූ රීතියක් අනුගමනය කළා කියන එකයි. කොහොම වුණත් යම් කෙනෙක් කුසල මදවත් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් කියලා ආරම්භ කරන එකෙම තේරෙනවා කිසියම් කෙනෙකුට කුසල් කර්ම අඩු වෙලා තිබුණත් කුසල් කිරීමේ කැමැත්ත තියෙනවා නම් මේ ග්‍රන්ථය අන්න එහෙම අය වෙනුවෙන් තමා කියලා කියන අවස්ථාව. හොඳයි, දැන් මගේ ඊළඟ අවස්ථාවට මම එන්නම්. ඒ තමයි අපේ දරුවන්ට නියමිත කතා වස්තු දෙකක් අපිට මේ ග්‍රන්ථයේදී හමු වෙනවා. ඒ තමා මට්ට කුණ්ඩලී කතා වස්තු සහ කුණ්ඩලකේශී කතා වස්තුව. මම මේ කතා සාරාංශයෙන් මුල පුරන්නම් අපේ දරුවන්ට නියමිත විචාරයකටත් අදාළව. මොකද අපි මේ අපේ සාකච්ඡාව අවසානයේදී අපේ දරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට අදාළව තමයි අද අපි මේ කතා කරන්නේ. ඒ නිසා අපේ දරුවෝ පොතක් පෑනක් එහෙම අරගෙන ළඟට මේ කියන කාරණා එකතු කරගන්න, ලියාගෙන උත්තර ලියන්න සූදානම් වෙන්නේ ඊට පස්සේ. දැන් අපිට හම්බෙන මේ මට්ටකුණ්ඩලී කතා වස්තුවේ ප්‍රධාන චරිතය විදියට අපිට එන්නේ කාගේ ගැන කියන්නද මේ කතාව අපිට අරගෙන එන්නේ? අදින්න පුබ්බක කියන බමුණාගේ හිතේ තියෙන මසුරුකම කියන්නයි මේ කතාව ගෙතෙන්නේ. කතාව නම් වෙන්නේ නම් මට්ටකුණ්ඩලී කතා වස්තුව කියලා. දැන් මේ ධර්මසේන හාමුදුරුවන්ගේ රචනා මේ ශෛලියේම ලක්ෂණයක් මේ තියෙනවනේ දරුවනේ, තමන් කියන්න යන කතාවේ අරමුණ මුලින්ම දැක්වීම. ඇයි මේ අරමුණ මුලින්ම දක්වන්නේ? අසා සිටින අය, එදා සිටිය ශ්‍රාවකයන්නේ, අද අපි කියවන අය, අපි මේ හැම කෙනාගේ, මේ කියන්නේ රසිකයන්ගේ චිත්ත ඒකාග්‍රතාව නොබිඳ පවත්වා ගැනීම සඳහා. දැන් මේ කියන්නේ මේක තමයි කියලා දැනගත්තාම එක සිතුවිල්ලකින් අහගෙන ඉන්න පුළුවන්නේ. ඔන්න දැන් ඉතින් මේ අදින්න පුබ්බක බමුණාගේ සිතේ තියෙන මසුරුකම ගැන කියන්න තමයි, සිතේ විතරක් නෙමෙයි ඔහුගේ ක්‍රියාවේ තිබුණු මසුරුකම ගැන කියන්න තමයි මේ කතාව ගෙතෙන්නේ. එකම පුතෙක් ඉන්නවා අපේ මේ අදින්න පුබ්බක බමුණට. ඒ පුතාට ඔන්න කල්පනා කරනවා එක දවසක් අවුරුදු 16ක් විතර වුණාම ආභරණයක් කරලා දෙන්න ඕන කියලා. දැන් අපි දන්නවා මසුරුකම කියන්නේ මහා විශාල අසත්පුරුෂ ලක්ෂණයක් වුණත් දැන් තමන්ගේ පුතා වෙනින් යුතුයකමක් ඉටු කරන්න හිතන මේ තාත්තගේ තුල නැද්ද සත්පුරුෂ ලක්ෂණයකුත්? එතකොට මේ අර ගූඪ සිත දැන් සැඟවිලා තියෙන දේ තමා ඔහුගේ ජීවිතේ පුරාම මසුරු බව. හැබැයි ඒත් එක්කම යුතුයකම් ඉටු කිරීමේ අවශ්‍යතාවත් ඔහුට තිබිලා තියෙනවා. එමනම් අපේ ධර්මසේන හිමියන්ගේ අර චරිත දිහා බැලලා තියෙන මානවීය සිතුවිලි මෙතන ඉස්මතු වෙනවා. කොයිතරම් මනුෂ්‍යත්වයකින් යුතුව මේ චරිත දිහා බැලලා තියෙනවද කියලා. ඔන්න එතකොට එහෙම හිතුවට මොකද ආපහු පාරක් එයාට නැග එන සිතුවිල්ල තමයි දැන් ආභරණයක් කරවන්න ඒ කාලේ ගෙදරටම ගෙන්න ගන්න රන්කරුවාව. ගෙන්නගෙන එයාට මිල දෙනවා, මගට කුලී මං කුලී දෙනවා, ඊට පස්සේ ගාස්තුව ගෙවනවා, කන්න බොන්න දෙනවා, අර ආභරණය හදලා ඉවර වෙන තුරු රත්තරන් වලට මුදල් දෙන්නත් ඕන. දැන් මේ ඔක්කොම ගැන කල්පනා කරනවා මගේ ළඟ තියෙන වස්තුව ඉවර වෙනවනේ මෙහෙම කරන්න ගියොත්, එහෙනම් මේ වැඩේ හරියන්නේ නැහැ. මොකද කරන්නේ? මමම රත්තරන් තලලා මේ දරුවට පලන් දන්න ඕන් කියලා හිතාගෙන රත්තරන් කැබැල්ලක් අරගෙන තලලා සිනිඳු කරලා මේ දරුවගේ කනේ එල්ලනවා. දැන් මේ කුණ්ඩල කියලා කියන්නේ මේ ආභරණින්නේ කනේ පලඳින මට්ට කුණ්ඩල කියන වචනේ හැදෙන්නේ අර ඒ තලපු නිසා සිනිඳු වෙනවා. අර උරුට්ටු කැටයම් නැති නිසා ඒ මේ ආභරණේ හරි සිනිඳු යල්ලපුවාම ඒ නිසා තමයි මට්ට කුණ්ඩලි බවට පත් වෙන්නේ. ඔන්න දැන් මට්ට කුණ්ඩලිට තවත් ටික දවසක් යනකොට රෝගයක් හට ගන්නවා. මොකද්ද මේ රෝගය? පාණ්ඩු රෝගය. අපි දරුවෝ දන්නවා පාණ්ඩු රෝගේ වැළඳෙන්නේ පෝෂණ ඌනතාවයක් නිසා, ප්‍රෝටීන් ඌනතාවය නිසා. ඉතින් මේ තරම් වස්තු සම්භාරයක් තියෙන බමුණාගේ එකම දරුවාට පෝෂණ ඌනතාවය නිසා හටගන්නා රෝගයක් හට ගැනීම තුලම තියෙනවා නේද? මේ බමුණා තමන්ගේ එකම දරුවාට බඩ පිරෙන්න විතරක් නෙමෙයි පෝෂදායක ආහාර කිසිම දෙයක් දීලා නැහැ කියන එක අපිට මේ අවස්ථාවේ සනාථ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දරුවාගේ මේ රෝග තත්ත්වය හඳුනගන්න අම්මා කියනවා මේ දරුවා කියන්නේ නැති වුණාට දරුවට රෝගයක් තියෙන හැඩයි. අනේ ඉතින් අපි වෛද්‍යවරයෙක් ළඟට එක්කරගෙන යමු. ඊට ගෙන්නමු කියලා කියනවා. ඒ කාලේ එක්කරගෙන යන්නේ නැහැ. ගෙන්න ගන්නවා. ඊට පස්සේ කියනවා අර කතන්දරේ මාපහු කියනවා. ඒ ගේන එක්කෙනාට මංකුලි දෙන්න ඕන, එයාගේ ගාස්තුව ගෙවන්න ඕන, ඉන්නකම් කණ්ඩ දෙන්නත් ඕන. ඔයාට තේරෙන්නේ නැද්ද කියලා විශාල උපමා තුගයක් පාවිච්චි කරනවා. මේ ඊතල දඬු මිටියකින් ඊතලයක් ඇදලා ගත්තාම අඩුව පේනවා වගේ මගේ මේ විශාල වස්තු සම්භාරයෙන් ගත්තොත් එහෙම මේ වීදම් කරන්න මේ මසුරන් ගත්තොත් එහෙම මට ලොකු විනාශයක් වෙන්න බෑ කියලා කියනවා. අන්තිමේදී තාම උච්චතම අවස්ථාවට ආවට පස්සේ මේ තාත්තා මොකද කරන්න පොඩ්ඩක් බය වෙලා ගිහිල්ලා වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර අහනවා මොනවද මේ වගේ වෙලාවට කරන්න ඕන කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ බොහොම ලෝභ මිනිහෙක් කියලා හරි ප්‍රතිකාරය කියන්නේ නැතුව ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිකාර කියනවා. يعني රෝගේ වැඩි දියුණු වෙනේවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හොඳ උපමා ටිකකුත් අපට හම්බ වෙනවා. ඇස සරසන්ට තොල අඳුන් ගානාසේ. ඇස් දෙක ලස්සන කරන්න ඕන වුණාම තොල් වල ගාන පාට ගාලා හරියන්නේ නැහෙනේ. ඒ වගේ දරුවාගේ රෝගේ ඉතාම උත්සන්න භාවයට පත් වුණාම ඔන්න වෛද්‍යවරයෙක් ගෙන්නනවා ගෙදරට. වෙදෙක් ගෙන්නනවා. වෙදා කියනවා අනේ මට නම් බෑ කියලා යනවා. මට නම් බෑ වෙන කෙනෙක් ඉන්න ගන්න කියලා. දැනගන්නවා දැන් මෙයා මේ දරුවා මිය යන බව. දැනගත්තට පස්සේ මොකද කරන්නේ? අපේ ගෙදරට එනවා අපේ දරුවා මැරුණොත් මිනිස්සු. ඒ මිනිස්සු දකිනවා මගේ ගෙදර මේ තියෙන වස්තු සම්භාරය. එතකොට මම මහා ලෝභීක්, මගේ දරුවට වීදම් කරේ නෑ, මැරෙන්න දුන්නා කියලා මට නිඳා කරනවා. ඒ නිසා එළියට දාන්න ඕනි කියලා මොකද කරන්නේ? මට්ට කුණ්ඩලීව දානවා පිලට. දැන් මැරෙන්න පණා දින්නේ අර මේ එකම දරුවා පිලේ. මෙන්න මේ වෙලාවදී තමයි අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේටගේ කරුණා ඇසට යොමු වෙන්නේ මේ මට්ට කුණ්ඩලී. යොමු වෙලා උන්වහන්සේ කල්පනා කරනවා මම මෙතනට ගියොත් මොන වගේ යහපතක්ද සිද්ධ වෙන්නේ කියලා බලනවා. උන්වහන්සේගේ දුර දක්නා ඇසින් නේ ඈත දකින්න පුළුවන් ඇස් දෙකින් බලනවා. ඒ බලනකොට දකිනවා තමන් නිසා අදින්න පුබ්බක සෝවාන් වෙනවා, මට්ට කුණ්ඩලී දිව්‍ය සැප ලබා ගන්නවා, බොහෝ බමුණන්ගේ මාන බිඳින්න පුළුවන්, ඒ නිසා මම එතනට යන්නේ කොහොඳයි කියලා. දැන් මේ මෙතනට යනකොට අපේ මට්ට කුණ්ඩලීට අතක් උස්සන්නවත් බෑ, ඇඟ හොලවන්නවත් බෑ, ඔළුව උස්සන්නත් බෑ. එක පැත්තකට හැරිලා ඉන්නවා බිත්තිය පැත්තට. ඒත් කොහොම හරි බුදුන් වහන්සේගේ රූපය දැකලා ඒ පහදවාගත් සිතින් අර කිව්වා වගේම දෙව්ලෝ උපදිනවා. දෙව්ලෝ උපදින්නේ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා විදියට. ඒ පුදුනාට පස්සේ බලනවා මේ මට කොහොමද මේ දිව්‍ය සැප ලැබුණේ කියලා. බලනකොට අර බුදුන් වහන්සේ දැකලා විතරයි මගේ තාත්තා මට සලකලා තියෙන්නේ මෙහෙමයි කියලා දැනගෙන මොකද දැන් තාත්තා කරන්න කියලා බලනකොට මොකද්ද මේ තාත්තා කරන්නේ? මේ පියා ගිහිල්ලා අදින්න පුබ්බක බමුණා අර සොහොනේ දරුවාව දරුවාගේ චිත්ත කේදවල අඬ අඬා ඉන්නවා. එතන හරි ලස්සන උපහාසාත්මක යෙදුමක් තියෙනවා. මේ අර මරණේ වහපු කඩරෙද්දට ලෝභයෙන් අඬන්නාසේ අඬයි කියලා එතනට ගිහින් ඔන්න දැන් මෙයාත් බොරුවට අඬනවා. මෙයාට ඕනේ තමගේ තාත්තා අසහනයට වෙහෙසටපත් කරවන්න ඕනේ මේ වෙලාවේදී. එතන බොහොම ලස්සන සංවාදයක් ගොඩනගෙනවා. හොඳ අවස්ථා නිරූපණයක් තියෙනවා මේ වෙලාවේදී අපේ දරුවෝ බලන්නේ කාපහු කියවලා. දැන් දෙන්න අතර සාකච්ඡාව. ඔය අඬන්නේ මොකටද? ඔය අඬන්නේ මොකටද? ඒ අරයා කියනවා මේ මට ඕනේ මගේ ගණරන්මුව රත්තරන් වලින් හදපු මේ මට තියෙන වාහනයක් රතයක් තියෙනවා. ඒකට මට රෝද දෙකක් නැහැ. ඉතින් මම රෝද දෙක නැතුව මං ළඟ ඕන තරම් වස්තුව තියෙනවා. මං ළඟ ඕන තරම් සම්පත් තියෙනවා. ඔයාට මැණික් වලින් ඕන නම් රත්තරන් වලින් ඕන නම් රිදී වලින් ඕන නම් මම හදලා දෙන්නම්. අර තමන්ගේ දරුවට මේ කුණ්ඩලාභරණයක් හදලා දෙන්න බැරි වුණු මිය යන දරුවාට බෙහෙත් උගුරක් පුවා ගන්න බැරි වෙච්ච තාත්තා මෙන්න බලන්න මේ මොනවද මේ කතා කරන්නේ? මොකද්ද මේ එළියට ආවේ? අර මසුරු සිත මැඩගෙන සැඟ වෙලා තිබුණු දරු සෙනෙහස එළියට ඇවිල්ලා දැන් අර මසුරු සිත අතුරුදහන් වෙලා ගිහිල්ලා. මේ තමයි මිනිස් ස්වභාවය, මිනිස් සිතේ ස්වභාවය. මිනිස්සු නිහඬව ඉන්න තාක්කල් අපිට මිනිස්සු අඳුර ගන්න බෑ. මිනිස්සු අඳුර ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ මනුස්සයා ක්‍රියාත්මක වෙන වෙලාවේදී තමයි. දැන් එක අවස්ථාවකදී ක්‍රියාත්මක ප්‍රමුඛ වුණා. අර ගූඩ මසුරු සිත හෙළි වුණා. දැන් මේ එළි වෙන්නේ මොකද්ද? අර සැඟවී තිබුණු දරු සෙනෙහස තමන් ළඟ තියෙනකන් කිසි සමහර දේවල් වල වටිනාකමක් අපිට නෑ දරුවනේ. ඒක අහිමි වුණාම තමයි අපිට නැතිව ගියාට පස්සේ තමයි ඒ වටිනාකම දැනෙන්න පටන් ගන්නෙ. අන්න අදින්න පුබ්බක බමුණාටත් තමන්ගේ දරුවා මිය ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මෙන්න දැන් මට මේ දරුවා නැහැ කියලා. අන්න ඒ වේදනාවෙන් අඬන්නේ. දැන් කොමර මේ දෙන්නගේ සංවාදයෙන් පස්සේ අරය අහනවා, ඔයා අඬන්නේ ඇයි? මං අඬන්නේ නැති විච දරුවට. ඔය හරි මෝඩ, දෙන්නම කියනවා මෝඩයි කියලා. ඊට පස්සේ මට්ටකුණුලි දිව්‍ය පුත්‍රයා කියනවා, හොඳයි ඔබද මෝඩ මමද මෝඩ, ඔබ අඬන්නේ නොපෙනෙන දෙයකට, මම අඬන්නේ මට ඕනේ මගේ රතමැදිරියට ඉරයි හඳයි දෙක. එතකොට ඉරයි හඳයි ඔබට ලබා දෙන්න පුළුවන්ද? ලබා දෙන්න බැහැ. නමුත් මට පේන දෙයක්, දෙන්නම අඬන්නේ ගන්න බැරි දේවල් දෙකට තමයි. හැබැයි ඔබ අඬන්නේ කවදාවත් ලබා ගන්න බැරි දෙයකට, මම අඬන්නේ මට ලබා ගන්න බැරි වුණත් මට පෙනෙන දෙයකට කියලා දෙන්න අවසානයේදී තමන් මේ කියනවා මම කවුද කියලා. හපුවම දිව්‍ය පුත්‍රයා කියලා කිව්වට පස්සේ බුදුන් වහන්සේ දකින්න යන්න දෙන්න මේ එකඟතාවයකට එනවා. අපේ මාලන් මහත්තයා එතෙන් සිට මං හිතන්නේ කතා සාරාංශයේ ගොඩනගාවි මට්ටකුණ්ඩලි කතාවේ.
ඕ දැන් එතකොට එතනදී මේ අපි ධම්මිගුරුතුමිය දැන් අපි දරුවෝ දැන් මේ කතාව අහගෙන හිටියා ප්‍රබල අවස්ථාන රූපණත් එක්ක මිනිස් සිතක පවතින ගූඪ ස්වභාවය, ඒ සැඟවුණු ස්වභාවයත් ඉස්මතු කරමින් එතුමිය මේ දක්වා දැන් කතාව ගොඩනගාගෙන ඉනවා. ඉතින් මෙදිහිල් පස්සේ තම පුතාගේ අනුශාසනාවත් එක්ක මේ තාත්තා ඔහුට දැනෙනවා, ඔහුට හැඟෙනවා අනේ බුදුන්ගේ ආශ්චර්ය තර්මක යහපත කළා වූ අනිත් එකත පිංකමක් නැතිව සිත් පහන් පමණකින් මේසා මහත් දිවසපත් මුත් කල ඒ කුසලයේ කවුරුන්ටත් නපුරු වෙන්නේ නැහැ. පහන් සිත් ඇතිව මමත් බුදුන් සරණ යනවා කියලා බුදුන් සරණ ගියා. දහම් සරණ ගියා, සඟුන් සරණ ගියා. මට්ටකුණ්ඩලේ දිව්‍ය පුත්‍රයා අවවාද කරලා දිව්ලෝකට ගියා. අනතුරුව බමුණා වේගින් වේගින් අවගේ දෙට්ට බැමිණියට කතා කරලා කිව්වා, ඔය දානි හදනෝ මං බුදුපාමොක් මහා සංඝයාට දානෙට ආරාධනා කරන්න ඕනේ. ඉතින් අදින්න පුබ්බක මේ අදින්න පුබ්බක අපි බුදුහාමුදුරු මුණ ගැහෙන්න යනවා. ඉතින් උන්වහන්සේ මේ කරන ආරාධනාවේ අරුමයක් නැතත් උන්වහන්සේ ආරාධනාව පිළිගත්තා. උන්වහන්සේ වැඩියා යුගන්ධර මුදුනේ වරංජනා ලහිරු මණ්ඩලක් වගේ අදින්න පුබ්බකගේ නිවසේ උන්වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ වැඩියයි කියන ආරංචිය නගරේ පුරා පැතිරෙද්දී සම්‍යක් දෘෂ්ටිකයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ කඩාගෙන බිඳගෙන එනවා. මිත්‍යා දෘෂ්ටිකයෝ එනවා යමල්ලා අද ශ්‍රමණ බවත් ගෞතමයන්ට සිද්ධ වෙන සිලඟු බලන්න යමල්ලා කියලා. මිත්‍යා දෘෂ්ටිකයෝ එනවා උන්වහන්සේගෙන් දහම් අහලා නිවන් මාර්ගය පැහැදිලි කරගන්න. දැන් බමුණ ප්‍රශ්න අහනවා, මහණ ගොවිමානෙනි, සාලුවක් පමණ කැඳ වේවා, සඳක් පමණ බත් වේවා, අන් කිසිවක් වේවා, තොපට වේවා, තොපගේ සව්වන්ට වේවා, දන්නොදීපේත්නෝ බණත් නොනසා හුදක් තොප කරේ සිත් පහදවාගත් පමණකින් දෙව්ලොව ඉපදිලා දිව්‍ය සම්පත් ලබන අය ඉන්නවද? එතකොට බුදුහාමුදුරුව අහනවා, මගේ පුතේ ඇයි උඹේ පුතා කිව්වේ නැද්ද කියලා අහනවා. ඇයි උඹේ පුතා උඹට ඒක කිව්වේ නැද්ද කියලා අහනවා. බවත් ගෞතමීනි කවරදාසක අවුත් කොයිදී මාහා කතා කළේද? ඇයි උඹ සොහොනේ අඬ අඬා ඉන්නකොට ආභරණ මල් පැළඳලා මට්ටකුණ ලෙසින් සොහොනට ඇවිල්ලා අඬ අඬා ඉන්න වෙලාවේ එහෙම තවත් අඬ අඬා හිටිය කෙනෙක් හිටියා නේද? ඔහෙගින් ඇහුවා නේද ඔහේ ශෝක වෙන්න කාරණාව මොකද්ද කියලා? ආන් ඒ උඹේ පුතා මට්ටකුණ්ඩලි. ඒ හින්දා බමුණා උඹ මේ අහන දෙයට වඩා උඹට දැක්ක දේ ප්‍රත්‍යක්ෂයි. නමුත් මේ කතාව මිත්‍යා දෘෂ්ටිකව පිළිගන්නේ නැහැ. සම්‍යක් දෘෂ්ටිකව පිළිගත්තා. උන්වහන්සේ අදිෂ්ඨාන කළා මට්ටකුණ්ඩලේ දිව්‍ය පුත්‍රයා දිව්‍ය ආත්මයත් එක්කම මේ ස්ථානයේ පහළ වෙන්න කියලා. ඒ එලෙසින්ම සිද්ධ වුණා. පැමිණි පිරිසට උන්වහන්සේ ධම්ම දේශනා කළා. මට්ටකුණ්ඩලී බමුණා සෝවාන් වුණා. දේශනාව කෙලවර මට්ටකුණ්ඩලී සෝවාන් වීමත් එක්ක බමුණා තමන්ගේ සියලු ධනස්කන්ධේ සම්බුද්ධ ශාසනය විසෙහි පූජා කළා. ඒවා සම්බුද්ධ ශාසනයේ දියුණුවටම යෙදුවා. රත්නාවලී කතුවරයා කතාව අවසන් කරනවා, සත්පුරුෂයන් කරන්න ඕනේ සද්ධර්ම රත්නාවලී නැමැති කැඩපතින් මූණ බලලා, සදහම් නැමැති මූණ බලලා සීල සමාධි ගුණ ශෝභාවන්ගෙන් අලංකාර වෙන්න කියලා. කතාව ආරම්භයේදීත් අපේ ධම්මිගුරුතුමිය මතක් කළ විදිහට තේමාවක් තිබුණා. අවසානයේදී ශ්‍රාවකයා දහම්මකට ගිනව. ඒ අනුව පුද්ගල මනස විනිවිද දකිමින් පුද්ගල චිත්තාභ්‍යන්තරයේ පවතින සැඟවුණුයේ ගූඪ බව මනාව පසක් කරමින් රත්නාවලි කතුවරයා මේ කතාව අපූර්වට ගොඩනගනවා. දැන් අපි අපේ නිර්දිෂ්ට කතාවේ ඊළඟ කතාවට යන්න ඉස්සරලා මං හිතනවා අපි අපේ කුණ්ඩලකේසී කතාවට යන්නට මත්තෙන් අපි ගීතයකට යොමු වෙලා ඉමු.
ගංගුල් ගලනා අද සෝකත වුණි නිව.